අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සූදානම ඔබේ ගුරු කෙතරින් නාට්‍ය හා රංග කලාව පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉනෝකා කුමාරි දිසානායක ගුරු මෑණියන්.
අද දවසේ නාට්‍ය හා රංග කලාව පාඩම තුලින් මම ඔබට ගෙන එන්න බලාපොරොත්තු වන්නේ රට යකුම ශාන්ති කර්මය, නැත්නම් හෘද්ධි ආවය ශාන්ති කර්මය. එතකොට දුවේ පුතේ, ඔයාලා දැනටමත් දන්නවා ඇයි අපි ශාන්ති කර්ම පවත්වන්නේ කියලා. ඇත්තටම ශාන්ති කර්ම පවත්වන්නේ අපි සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වස් දොස් දුරු කරලීමට, ඒ වගේම ගමට, රටට සාමය සමගිය ළඟා කර ගැනීමට, බෞභෝග සම්පත් ලබා ගැනීමට, ලෙඩ රෝග වසංගත වලින් මිදීමට, දරුඵල ලබා ගැනීමට, අනවින කොඩිවින වලින් මිදීමට, ඔන්න ඔය වගේ නොයෙකුත් දේවල් අරමුණු කරගෙන අපි යකුන් හා දෙවියන් වෙනුවෙන් නොයෙකුත් ශාන්ති කර්ම පවත්වනවා. අද දවසේ අපි කතා කරන්නේ රට යකුම ශාන්ති කර්මය. එතකොට දුවේ පුතේ, ඔයාලා දැනටමත් දන්නවා ශාන්ති කර්ම උඩ රට, පහත රට හා සබරගමු වශයෙන් කොටස් තුනකට බෙදිලා තියෙනවා කියලා. උඩ රට ශාන්ති කර්ම වලට කොහොඹා කංකාරිය, වලියක් මංගල්‍ය, උඩ රට ගම්මඩුව, කඩවර කංකාරිය, බලි ශාන්ති කර්මය. ඊට අමතරව පුතේ වැදි ජනයා කිරිකොරහේ බලිය, අන්න ඒ වගේ ශාන්ති කර්ම පවත්වනවා. පහත රට ශාන්ති කර්ම විදිහට 18 සන්නිය, රට යකුම, මහසබුන් සමයම, සූනියම් කැපිල්ල, ගම්මඩුව, දෙවොල් මඩුව වැනි ශාන්ති කර්ම පවත්වනවා. සබරගමු ශාන්ති කර්ම වල පුතේ වැඩි වශයෙන් මඩු ශාන්ති කර්ම තමයි පවත්වන්නේ. පහන් මඩුව, කිරි මඩුව, පූනා මඩුව, කුමාර සමයම, බලි ශාන්ති කර්ම. ඉතින් දුවේ පුතේ, අද දවසේ මම ඔයාලට කතා කරන්නේ රට යකුම ශාන්ති කර්මය, නැත්තම් හෘද්ධියාගය කියලා අපි මේ ශාන්ති කර්මය හඳුන්වනවා. මේ ශාන්ති කර්මය ඔයාලා දන්නවා පහත රට ප්‍රදේශයට අයිති කියලා. ඒ වගේම මේ රට යකුම ශාන්ති කර්මය ශෛලීන් දෙකක් තියෙනවා, මාතර ශෛලිය හා බෙන්තර ශෛලිය කියලා. එතකොට දුවේ පුතේ, මාතර ශෛලියේදී රිද්දි ආගේ කියලා, බෙන්තර ශෛලියේ රට යකුම කියලා හඳුන්වනවා. එතකොට පහත රට ප්‍රදේශයේ තමයි මාතර ගාල්ල වගේ බෙන්තර, අන්න ඒ වගේ ප්‍රදේශවල තමයි පුතේ මේ රට යකුම ශාන්ති කර්මය වැඩි වශයෙන් පවත්වන්නේ. අපි ඊළඟට බලමුකෝ රට යකුම ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු මොනවද කියලා. මේ ශාන්ති කර්මය විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්මයක්. විවාහක වඳ ස්ත්‍රීන්ට දරුඵල ලබා ගැනීම එක අරමුණක් වෙනවා. ඒ වගේම ගර්භ සංරක්ෂණය. ගර්භ සංරක්ෂණය. ඒ කියන්නේ පුතේ, දරුවෙක් කුස තුල ඉන්නකොට ඒ දරුවාගේ ආරක්ෂාව උදෙසා මේ දරුවා නිරෝගී දරුවෙක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ ශාන්ති කර්මය පවත්වන්නේ. තවත් අරමුණක් තමයි යහපත් දරු ප්‍රසූතිය. මේ දරුවා ලබන අම්මාට, ඒ වගේම දරුවටත් කිසිම උපද්‍රවයක් නොමැතිව දරුවා බිහි වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කිරීමේ අරමුණිනුත් මේ රට යකුම් ශාන්ති කර්මය පවත්වනවා. ඊට අමතරව පුතේ, උපන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ශාන්ති කර්මය පවත්වනවා. අපි ඊළඟට බලමු රටයකුම් ශාන්තිකර්මයේ උපත් කතාව. ඒ කියන්නේ ප්‍රථමයෙන්ම මේ රටයකුම් ශාන්තිකර්මයේ පවත්වන්න මූලික වුණේ කොහෙද, කුමන ස්ථානයකද, කොයි වගේ තැනකද කියන එක අපි ඉගෙන ගමු. මේ ශාන්ති කර්මයේදී ඊළඟට අපි රටයකුම් ශාන්ති කර්මයේ උපත් කතාව ඉගෙන ගනිමු. එතකොට දුවේ පුතේ මෙන්න මේ චරිත ටික හොඳට අපි මතක තියාගන්න ඕනේ. රිද්දි බිසව, ඊළඟට දූවරු සද්දෙන, දීපංකර බුදුන්, ඔන්න ඔය වගේ චරිත ටික මතක තියාගත්තා නම් අපිට මේ උපත් කතාව අමතක වෙන්නේ නැහැ. රිද්දි බිසව හා ඇයිගේ දූවරු හත් දෙනෙක් මෙම ශාන්ති කර්මයේදී පිදුම් ලබනවා. රිද්දි බිසවුන් සම්බන්ධ මත කිහිපයක්ම ජනප්‍රවාදයේ පවතිනවා. ඒ අතරින් එක මතයක් අරගෙන අපි මේ උපත් කතාව අද ඉගෙන ගනිමු. මහා මේරු පර්වතයේ පලාගෙන හටගත් ගින්නකින් කල්ප ගණනාවකට පෙර මේ රිද්දි බිසවුන් උපත ලබනවා. ගැප්ගත් කාන්තාවන්ට වින කරන යකුන් ලෙස ඔවුන් ඒ කාලේ ප්‍රසිද්ධ වෙනවා. මොවුන්ගේ නායිකාව වන රිද්දි බිසව එසේ ගින්නෙන් උපත ලැබූ මහ බඹුගේ බිරිය බවට පත් වී දූවරුන් සද්දෙනකු ලැබුවා. ඒ දූවරු තමයි නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්චමල් කුමාරි, වදමල් කුමාරි, සිද්ධිමල් කුමාරි. ඉතින් මේ දූවරු හත් දෙනාගේ නම් තමයි මේ මම ඉදිරිපත් කරේ. ඊළඟට අපි බලමු දුවේ පුතේ රටයකුම් ශාන්ති කර්මයේ පුරාවෘතය නැත්තම් උපත් කතාව. ජනප්‍රවාදයේ මේ පුරාවෘතය පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ අතරින් අපි මේ සියල්ලටම පොදුවේ යන එක කතාන්දරයක් තෝරගමු. ඉතින් දුවේ පුතේ ඔයාලා දන්නවා රටයකුම් ශාන්ති කර්මයේ උපත් කතාවට ප්‍රධාන වශයෙන් රිද්දි බිසව සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම එයාගේ දූවරු සද්දෙනා නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්චමල් කුමාරි, සිද්ධිමල් කුමාරි, වදමල් කුමාරි. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ශාන්ති කර්මයේ එන රිද්දි බිසව මහා මේරු පර්වතයේ පලාගෙන හටගත් ගින්නකින් තමයි උපත ලැබුවේ කියලා මතයක් තියෙනවා. හැබැයි මේ සිදුවීම සිදුවලා කල්ප ගාණක් වෙනවා කියලා කියනවා. ඉතින් මේ රිද්දි බිසව ගැබිනි කාන්තාවන්ට වින කරපු යකුන් කොට්ටාසයක් විදිහට තමයි ඒ කාලේ සැලකුවේ. මේ කාන්තාවන්ගේ ප්‍රධාන නායිකාව වුණේ පුතේ රිද්දි බිසව. එතකොට මේ රිද්දි බිසවට දූවරුන් සද්දෙනෙක් හිටියා. මම නැවතත් මතක් කරන්න, ඒ දූවරු සද්දෙනා නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්චමල් කුමාරි, සිද්ධිමල් කුමාරි, වදමල් කුමාරි. ඉතින් මොවුන්ගේ පියා උනේ මහබඹු. මොවුන්ගේ පියා නන් උනේ මහබඹු. එතකොට රිද්දි බිසව මහබඹුගේ බිරිය විදියට තමයි සැලකුවේ. ඉතින් දුවේ පුතේ මේ දූවරු හත් දෙනා විවාහ වුණාට පස්සේ මේ හත් දෙනාට ළමයි ලැබුණේ නැහැ. මොවුන් හත් දෙනාම වඳ ස්ත්‍රීන් බවට පත් වුණා. නොයෙකුත් පුද පූජා කරත් මේ අයට දරුවන් නම් ලැබුණේ නැහැ. ඉතින් ඒ කාලේ තවත් මතයක් තිබුණා. දීපංකර බුදුන්ට තමාගේ අතින්ම නොඉඳුල් සලුවක් ව්‍යා පූජා කළොත් එහෙම දරුඵල ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වඳ බිසවුන් මොකද කරේ? හේනක් කොටලා, කපු වගා කරලා, නූල් කැටලා, සිවුරු සකස් කරලා දීපංකර බුදුරජාණන් වහන්සේට නොඉඳුල් සලුවක් පූජා කරා. ඊට පස්සේ මේ වඳ බවින් මිදුණා කියලා ඉතිහාස ග්‍රන්ථවල කතාන්දරවල සඳහන් වෙනවා. එම අවස්ථාවේදී ස්ත්‍රීන්ගේ වඳ බව නැති කිරීමටත්, ගැබ ආරක්ෂා කිරීමටත්, උපන් දරුවන්ගේ ආරක්ෂාවත් ලබා ගැනීමට දීපංකර බුදුන්ගෙන් වරන් ලැබූ බවත් සඳහන් වෙනවා. රිද්දි බිසවගේ දූවරු හත් දෙනා දීපංකර බුදුන්ට සලුවක් ව්‍යා පූජා කළ පසු ඔවුන්ට දරුඵල ලැබුණු බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඒ වගේම මේ කාන්තාවන් හත් දෙනාට දරුවන් නැතිවීමට එක් හේතුවක් වුණේ එකල හිටපු රිද්දි බිසව නැත්තම් මේ කාන්තාවන්ගේ මෑණියන් රටේ ජීවත් වුණු ගර්භණී මව්වරුන්ට වින කලපු නිසා එහි ප්‍රතිඵල මෙම දූවරුන් හත් දෙනාට අත්ුණා කියලත් මතයක් තියෙනවා. ඉතින් එදා සිට වඳ ස්ත්‍රීන් වෙනුවෙන් මෙම රටයකුන් ශාන්ති කර්ම පැවැත්වුවා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ඈත අතීතයේ රටයකුම් ශාන්ති කර්මය පහතරට ප්‍රදේශයේ ගොඩාක් ප්‍රචලිතව තිබ්බා. ඒ වර්තමානයේ වෙනකොට නම් දුවේ පුතේ ඒ තරම් දැක ගන්න ලැබෙන්නේ නැහැ මේ ශාන්ති කර්මය. ඉතින් දුවේ පුතේ මේ ශාන්ති කර්මෙන් පුද ලබන යකුන් විදිහට අපි කළු යකා, රට යකා, රීරි යකා, මහසහොන් යකා, අභිමාන යකා, කළු කුමාර යකා, සූනියම් යකා යන ආදී යකුණු සඳහන් කරන්න පුළුවන්. එනකොට දුවේ පුතේ අපිට වැදගත්ම වෙන අනිත් අවස්ථාව තමයි රටයක්කුම් ශාන්ති කර්මයේ ඇති නාට්‍යමය අවස්ථා. මේ නාට්‍යමය අවස්ථා තුනක් අපිට ගන්න පුළුවන්. එකක් තමයි නානු මුරය, ඊළඟට කපුයක් කාර්ය, අනිත් එක තමයි දරු නැලවිල්ල. ඉතින් දුවේ පුතේ මේ අවස්ථා තුනම මේ උපත් කතාව ඇතුළතත් තියෙනවානේ. නානු මුරය, කපුයක් කාර්ය හා දරු නැලවිල්ල. රටයක්කුම් ශාන්ති කර්මයේ මේ නාට්‍යමය අවස්ථා පිළිබඳව අපි ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපිට ගොඩක් වෙලාවට මේ මාතෘකාව හරහා ප්‍රශ්න හැදෙන්න පුළුවන් දුවේ පුතේ. රටයක්කුම් ශාන්ති කර්මයේ නාට්‍යමය ලක්ෂණ විදියට අපි සතර අභිනය, සමාරෝපේ, අනුරූපණේ, අනුකරණ අවස්ථා, ඊළඟට අවස්ථා නිරූපණ ආදිය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ කොටස් සියල්ලම මේ නානු මුරය, ඊළඟට කපුයක් කාර්ය, දරු නැලවිල්ල යන අවස්ථා තුනේම තියෙනවා. මොකද පුතේ මේ රටයකුම් ශාන්ති කර්මය කියන්නේ නාට්‍යයක් නෙවෙයි. නමුත් යම් යම් අවස්ථා නිරූපණ මේ ශාන්ති කර්මයේදී රඟ දක්වලා පෙන්නනවා. ඒ සඳහා සතර අභිනය අනිවාර්යෙන්ම යොදා ගන්නවා. ඉතින් අපි ඊළඟට බලමු නානු මුරේ කියන අවස්ථාව. මේ ශාන්ති කර්ම පවත්වන්නේ පිරිමි පක්ෂය. රටේකම් ශාන්ති කර්ම පවත්වන්නේ පිරිමි පක්ෂය. එයාලා බොහෝම පිරිසිදුව, කිල්ලට අහු වෙන්නේ නැතුව සතියක් විතර පේ වෙලා තමයි දුවේ පුතේ මේ රටේ අකුම් ශාන්ති කර්මය පවත්වන්නේ. මේ ශාන්ති කර්මයේදී රිද්දි බිසව් ලෙස මේ කපුයක්කාරය ඉදිරිපත් කරන යක් දෙස්සන් හැඳ පැළඳ ගන්නවා. ඉතින් මේ යක් දෙස්සන් චීත්තයක් හැට්ටයක් සුදු වර්ණයේ ගොඩක් තෝරගන්නවා ඇඳලා, ඊළඟට ගොක්කොළ වලින් ලස්සනට පිටවරලසක් හදාගෙන, ඒ කියන්නේ පුතේ දිග කොණ්ඩය හරිම ලස්සනයි, හරිම චමත්කාරජනකයි. බෙර තාලයට අනුව මෙයාලා කාන්තා ලාලිත්තේ යුතුව ගමන් කරනවා. ඒ වගේම මොවුන්ගේ අතේ පැළඳි වළලු මාල, ඒ හැම දෙයක්ම ගොක්කොළ වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ රිද්දි බිසවගේ වේශයගත් යකදුරාගේ අතේ තියෙන පුතේ නානු මුරවට්ටිය. රටයකුම් ශාන්ති කර්මයේදී ප්‍රධාන වශයෙන් නානු මුරේ කියන අවස්ථාවට භාවිතා කරන රංග භාණ්ඩයක් තමයි මේ නානු මුරවට්ටිය. මේ ගොක්කොළ වලින් තමයි මේ නානු මුරවට්ටිය සකස් කරලා තියෙන්නේ. ඒ නානු මුරවට්ටිය ඇතුළතේ නොයෙකුත් කුඩා කුඩා භාණ්ඩ කීපයක් දමාගෙන තියෙනවා. ඊළඟට අපි බලමු මේ නානු මුරය හෙවත් 12 පෙළපාලිය සිද්ධ කරන්නේ කොහොමද කියලා. මේ අවස්ථාවේ දුවේ පුතේ යකදුරා ඉතා අලංකාරවත් රංගනයන් ඉදිරිපත් කරනවා, අවස්ථා නිරූපණ ඉදිරිපත් කරනවා. බෙර තාලයට අනුව රිද්මය අනුකූල කවි ගායනා කරමින් ඉතා චමත්කාර ජනක ලෙස මේ අවස්ථා පෙළපාලි ඉදිරිපත් කරනවා. ඉතින් දුවේ පුතේ මේ 12 පෙළපාලියෙන් ඉදිරිපත් කරන්නේ අර රිද්දි බිසවුන්ගේ දූවරු සද්දෙනා ස්නානය කර පිරිසිදු වුණ ආකාරය. මේ බලන්නකෝ, මෙන්න මේවා තමයි පුතේ 12 පෙළපාලිය කියලා කියන්නේ. නානු ගෑම, නෑම, සලු පැළඳීම, හිස පීරීම, තෙල් ගෑම, හවරිය බැඳීම, කූරු පැළඳීම, අඳුන් ගෑම, තෝඩු පැළඳීම, තැල්ල පැළඳීම, වලලු පැළඳීම, කැඩපතකින් මුහුණ බැලීම. ඉතින් මේ ටික තමයි පුතේ 12 පෙළපාලිය කියලා කියන්නේ. රටයකුම් ශාන්ති කර්මේන නාට්‍යමය අවස්ථා පිළිබඳ කතා කිරීමේදී මේ 12 පෙළපාලිය අපිට රටයකුම් ශාන්ති කර්මේ නාට්‍යමය අවස්ථා පිළිබඳ කතා කිරීමේදී මේ 12 පෙළපාලිය පිළිබඳ අපි සඳහන් කරන්න ඕනේ. මම නැවතත් කියන්නම්, මේ 12 පෙළපාලිය නානු ගෑම, නෑම, සලු පැළඳීම, හිස පීරීම, තෙල් ගෑම, හවරිය බැඳීම, කූරු පැළඳීම, අඳුන් ගෑම, තෝඩු පැළඳීම, තැල්ල පැළඳීම, වලලු පැළඳීම, කැඩපතකින් මුහුණ බැලීම. ඉතින් දුවේ පුතේ මේ අවස්ථා ඉතා චමත්කාර ජනක ලෙස මේ ගැහෙනු වෙස්ගත් ඇදුරන් ඉදිරිපත් කරනවා. ඊළඟට පුතේ අපි බලමු මේ 12 පෙළපාලියේන සංවාදය. මේ බලන්නකෝ, ගැහෙනු වෙස්ගත් ඇදුරා, ආයි බෝවන් ගුරුන්නාන්සේ, ආයි බෝවන් කිව්වා. ගුරුන්නාන්සේ ආයි බෝවන් කිව්වද? ආහා හොඳයි. ඉතින් ගැහෙනු වෙස්ගත් ඇදුරා 12 පෙළපාලියක් කරන්න අවසර ගන්නයි හදන්නේ. ගුරුන්නාන්සේ 12 පෙළපාලි වශයෙන් කරන්නද? ගැහෙනු වෙස්ගත් ඇදුරා, ඕ 12 පෙළපාලි ගෙනහැර දක්වන්න තමයි. එදා ඒ වඳ බිසව් හත් දෙනා තමන්ගේ දෝෂ දොරු කරන්නට ඒ ගඟ දියට ඇවිත් දැක්වූ අවස්ථා 12යි මේ 12 පෙළපාලිය කරලා කය පෙන්වන්නේ. ගැහෙනු වෙස්ගත් ඇදුරා, ආයුබෝවන් ගුරුන්නාන්සේ, ආයුබෝවන් කිව්වා. ගුරුන්නාන්සේ ආයි බෝවන් කිව්වද? හොඳයි. ඉතින් ගැහෙනු වෙස්ගත් ඇදුරා දොළහ පෙළපාලියක් කරන්න අවසර ගන්නයි හදන්නේ ගුරුන් වහන්සේ.
දොළහ පෙළපාලි වශයෙන් කරන්නද?
ගැහෙනු විස්සක් ඇදුරා. ඔව්, දොළහක් පෙළපාලි ගෙන හැරගත් දක්වන්න තමයි. එදා ඒ වඳ බිසව් හත් දෙනා තමන්ගේ දෝෂ දුරු කරගන්නට ඒ ගඟ දියට ඇවිත් දැක්වූ අවස්ථා දොළහයි මේ දොළහ පෙළපාලියෙන් කරලා පෙන්වන්නේ ගුරුන් වහන්සේ.
මුලින්ම පිරිසිදු වෙන්න නානු හොයා ගන්න ඕනේ.
මෙන්න මෙවැනි සංවාද පුතේ, මේ නානු මුරේ කියන අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. ගැහෙනු වෙස්ගත් ඇතුරා, ගුරුන් වහන්සේ දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මේ පුතේ නානු ගාගත්තට පස්සේ අහනවා දැන් මොකද කරන්නේ කියලා. එතකොට ගුරුන් වහන්සේ කියනවා, නානු ගාගත්තා නම් ඉතින් නාන්න එපෑය. ගැහෙනු වෙස්ගත් ඇදුරා එතකොට කියනවා, නාන්නේ කොහෙන්ද? විලකින්. විලකින්ද? ඕනෑම විලකින්ද?
බෑ බෑ,
නාමල් විලක් ඕනේ. එදා වඳ බිසව් නෑව නාමල් වලට යන්න ඕනේ. ඔන්න ඔය විදිහට පුතේ සංවාද ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බෙර තාලයට අනුව මේ කාන්තා වෙස්ගත් ඇදුරෝ ඉතා අලංකාරවත් අයුරින් ශාන්ති කර්මයේ නරඹන පිරිස හිනා ගස්වමින්, එයාලා සතුටු කරමින් බෙර තාලයට කාන්තා ලීලාවෙන් මේ විල වෙත යන අවස්ථාව රඟ දක්වලා පෙන්නනවා. ඊට පස්සේ පුතේ බෙර තාලයට අනුව අර විලේ වතුර දෙබෑ කරලා නානාකාරය, ඊළඟට නාලස්, තව සබංගානේවා, ඒ වගේ අවස්ථාත් රඟ දක්වලා පෙන්නනවා පුතේ. දැන් නාන අවස්ථාවක් තමයි එතන පෙන්නන්නේ. එතනදී ඊළඟට හිස පීරණේවා, ඊළඟට තෙල් ගානේවා, ඊළඟට හවරිය බඳිනේවා, ඊළඟට කොණ්ඩේ කූරු ගසනේවා, ඊළඟට හඳුන් අඳුන් ගානේවා, කනේ තෝඩි පළඳීම, ඊළඟට තැල්ල, ඊළඟට අතේ වලලු පළඳිනේවා, අවසානයේ කැඩපතකින් මුහුණ බලන අවස්ථා. අන්න ඒ වගේ අවස්ථා නිරූපණ රාශියක් මේ රට යකුම් ශාන්ති කර්මයේ පවත්ත රඟ දක්වලා, අන්න ඒ වගේ අවස්ථා රාශියක් මේ රට යකුම් ශාන්ති කර්මයේදී යක්ෂදුරන් විසින් රඟ දක්වලා පෙන්නනවා. ඉතින් පුතේ මේ තැන්වල තියෙනවා සතර අභිනේ, ආංගික, වාචික, සාත්තික හා ආහාරය කියන මේ සතර අභිනේම පුතේ මේ අවස්ථාවේ ඇතුළත් වෙනවා. ආංගික ඔයාලා දන්නවා, අංගපසංග ඇවිදින ඒවා, අංගපසංග උපයෝගී කරමින් ඇවිදීම නේද, එහා මෙහා යෑම, ඊළඟට අත්පා හසුරුවමින් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කිරීම, ඒ දේවල් පුතේ ආංගික අභිනේයට අයිති වෙනවා. ඊළඟට සාත්තික මුහුණින් හැඟීම් ප්‍රකාශනය, ඊළඟට වාචික අභිනේ, දැන් මම ඉදිරිපත් කරේ සංවාද, ඊළඟට කවි ගායන, ඒ දේවල් ඔක්කොම අයිති වෙන්නේ වාචික අභිනේ. ඊළඟට ආහාරය අභිනේ මේ ශාන්ති කර්මයේදී පුතේ ගොඩක් යොදා ගන්නවා. රංගා ලෝකේ පන්දම් වගේ දේවල් යොදා ගන්න. ඊළඟට වේදිකාවක් තියෙනවා, මම ඒවත් පිළිබඳවත් පසුවට කියලා දෙන්න. ඊළඟට සංගීතයේ තියෙනවා, නර්තනයේ තියෙනවා නේද, නැටුම් පද විවිධ නර්තන රටා මේ ශාන්ති කර්මයේ තුල තියෙනවා. ඉතින් පුතේ මේ නානු මුරේ හෙවත් 12 පෙළපාලියේ තියෙන්නේ මේ අවස්ථා නිරූපණ 12. ඊට පස්සේ යනවා කපුයක්කාරිය. පුතේ මේ කපුයක්කාරියදී සිදු කරන්නේ රිද්දි බිසවුන් හේනක් කොටලා කපු බීජ හිටවලා, ඊට පස්සේ කපු නෙලලා, ඒ කපු වලින් නොඉඳුල් සලුවක් වියලා දීපංකර බුදුන්ට පූජා කරලා දරු සම්පත් ප්‍රාර්ථනා කිරීමේ ප්‍රවෘත්තිය. ඉතින් මේ අවස්ථාවත් පුතේ හරිම චමත්කාර ජනකයි. එතකොට මෙයාලා මේ කාන්තාවන් කපු හේන වගා කරන අවස්ථා එහෙම බොහොම ලස්සනට යක දුරන් විසින් ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙහිදි පැදුරු වියන ආකාරය ඒ වගේ දේවලුත් මේ අවස්ථාවේදී ලස්සනට ඉදිරිපත් කරනවා. බලන්නකො මෙන්න මේ සංවාදය. රිද්දි බිස ගුරුන් වහන්සේ හේන කොටලා කපු ඇට ඉහලා ඒවයි පැලයක් ඇවිල්ලා ඒක ලස්සනට බබලන මලක් පිපිලා තියෙනවා. දැන් ඉතින් මොකද්ද කරන්න ඕනි? මේ පුතේ අර රිද්දි බිසාව ලෙස ඉන්න යකදුරා තමයි මේ සංවාද ඉදිරිපත් කරන්නේ. ඊළඟට බෙරවාදක කියන කපු නෙලා ගන්න ඕන. රිද්දි බිසව කියන දොට කපු නෙලන කොට චාරිත් එහෙම ඇති නේද? බෙරවාදකද? ඔව් ඔව්. උඩු ගුවනේ ඉඳගෙනයි කපු නෙලන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න පුතේ? ලස්සන නර්තනයක් ඉදිරිපත් කරමින් මේ රිද්දි බිසව මේ ඊළඟ කපු හේනේ වැඩ කරන ආකාරය ඒ වගේ දේවල් ඉදිරිපත් කරනවා. ඊළඟට දුවේ පුතේ මේ යකදුරන් සැරසෙන්නේ සිවුර වියන්න. ප්‍රථමයෙන්ම කපු ටික නෙලලා ඊළඟට කපු පොලලා ඒවා සුද්ධ පවිත්‍ර කරගන්නවා. ඒ සඳහා මෙයාලා වලු කූර, වලු පත, ඉද්ද, වවුන්න වැනි කප්පු සැකසීමේදී යොදා ගන්න ලබන සියලුම උපකරණ මෙහිදී භාවිතා කරනවා. මේ සියල්ලම පුතේ කෙසෙල් බඩ, කෙසෙල් පතුරු වැනි පාරිසරික අමුද්‍රව්‍ය යොදා ගනිමින් තමයි නිර්මාණය නැත්තම් සකස් කරගන්නේ. දැන් පුතේ මේ සලුව වියලා අවසానයි. රිද්දි බිසව කියනවා ගුරුන් වහන්සේ දැන් සලුව වියාගත්තා. වියාගත්තු සලුවට මොකද කරන්නේ? බෙරවාදක එතකොට කියනවා සලුව වියලා ඉවර වුණා නම් ඒ සලුව කටුන චීවරයක් හැටියට ලෞතුරා බුදුහාමුදුරන්ට පූජා කරලා දරුසුරතල් බලන්න කැමති වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහේ සංවාද ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පුතේ මෙතනදි තවත් ලස්සන අවස්ථා රඟ දක්වනවා. ඊළඟට දරුවෙකු ලැබිලා දරුවා නලවන අවස්ථාවක් අනුරූපණින් පෙන්වනවා. ඇත්තටම හරිම ලස්සනයි මේ අවස්ථාව. පිරිමි කෙනෙක්නේ මේ අවස්ථාව රඟම දක්වන්නේ. එතකොට අර තමන්ගේ හැත්තේ තියෙන කටු එකින් එක හෙමින් හෙමින් ගලවලා අර ප්‍රේක්ෂකයාගේ හාස්‍ය රසය දැනවෙන ආකාරයට මේ අවස්ථාව ඉදිරිපත් කරනවා. එතකොට මේ නරඹන පිරිසට ඇත්තටම නිින්ද යන්නේ එහෙම නැහැ. මොකද රාත්‍රියක් එළි වෙනකම් මේ ශාන්ති කර්මය පවත්වනවානේ. ඉතින් අර ප්‍රේක්ෂකියොත් දැන් මෙතන රඳවා ගන්න ඕනේ. ඒක නිසා හාස්‍ය ජනක සිදුවීම් ගොඩාක් මේ ශාන්ති කර්ම පවත්වන අතරතුරදී ඉදිරිපත් කරනවා. ඊළඟට මේ කුඩා දරුවාට කිරි පොවන විට අර ඒ තන පුඩුව හපන අවස්ථා ඒ වගේ දේවල් මේ හරිම ලස්සනට මේ යකදුරා විසින් අනුරූපණය කරලා පෙන්නනවා. ඒ වගේම මේ කුඩා දරුවා නලවන අවස්ථාව ඒ වගේ දේවලුත් හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. මේ දරු නැලවිල්ල කියන තුන්වෙනි අවස්ථාවෙන් පුතේ සිදු කරන්නේ මෙන්න මේ මං ඉහතින් දක්වපු අවස්ථා නිරූපණ ටික. අතීතයේ මේ දරු නැලවිල්ල ප්‍රේක්ෂකයන් තෘප්තිමත් කරවීම සඳහා යොදාගත් අවස්ථාව. එතකොට මෙන්න මේ වගේ කවි ගායනා ඉදිරිපත් කර අත්තක පිපි මලක් නැසේ පෙත්තක මල් රුවකේ ඇසේ සත්තක මගේ පුතුගේ ඇසේ නිත් දෙක ඇර බලන් මිසේ. මෙන්න මේ වගේ කවි ගායනා ඉදිරිපත් කරමින් දරු නැලවිල්ල කියන අවස්ථාව ඉදිරිපත් කරා. අවසානයේදී පුතේ මේ ශාන්ති කර්මයේදී අර ආතුර කාන්තාව දැන් රංග භූමියේ වාඩි වෙලා ඉන්නවා. පූජා භූමියේ වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ ස්ත්‍රිය ළඟට ගිහිල්ලා මේ දරුවව ඒ ස්ත්‍රියගේ අතට දෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? තෑගි භෝග ලබා ගන්නවා මේ ස්ත්‍රියගේ. එතනින් දරු නැලවිල්ල කියන අවස්ථාව
අවසන් වෙනවා.
ඒ අවස්ථාවේදී අර ආතුර කාන්තාව ගොඩාක් සතුටු වෙනවා. එයා හිතනවා එයාට දැන් දරුවෙක් ලැබුණා කියලා. එයා මානසිකව ඊට හැඩ ගැහෙනවා. ඉතින් මේ සංකල්පය දෙන්න තමයි පුතේ, ඒ කාන්තාවට මේ සංකල්පය දෙන්න තමයි මේ ශාන්ති කර්මය පවත්වන්නේ. ඉතින් නාට්‍ය හා රංග කලාව කරන ආදරණීය දුවේ පුතේ, ඔයාලට ඊළඟට මේ ශාන්ති කර්මය පැවැත්වීමේදී වැදගත් වන තවත් කරුණු ටිකක් මං ඉදිරිපත් කරන්නම්. රටයකුම් ශාන්ති කර්මයේ රංග භූමියත් වැදගත්. මේ රංග භූමියට මල් මඩුව, නව මල් පාය, රටයකුම් වීදිය කියලා තියෙනවා. මේ රංග භූමියට මල් මඩුව, නව මල් පාය, රටයකුම් වීදිය කියලා කියනවා. ඉතින් මේ රංග භූමිය තොරන් හතකින් සමන්විත වෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේ සැරසිලි වලට ගොක්කොල, කෙසෙල් පතුරු, පුවක් මල්, පොල් මල්, ඒ වගේම තවත් මල් වර්ග රාශියක් යොදා ගන්නවා කියලා කියනවා. ඒ වගේම තවත් මල් වර්ග කිහිපයක්ම මේ රංග භූමිය සැරසීම සඳහා යොදා ගන්නවා. දුවේ පුතේ, මේ වේදිකාව නැත්තම් පූජා භූමිය ගැන කතා කරද්දී සන්නියකුම් වීදියට සමානකමක් මේකේ දක්වනවා. කෙසෙල්, පිටි, ගොක්කොල වගේ දේවල් වලින් වඩා අලංකාරවත් නිර්මාණ යොදාගෙන තියෙනවා. මල් යහන් හදලා තියෙනවා. ඒ වගේ මල්, බුලත්, ඊළඟ පුවක්, බත්, හඳුන් ආදීනුත් පුද පඳුරුද මේ වගේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ, කළු කුමාර යක්ෂයාගේ අවතාරය වෙන කළු යකා, හරීරි යකා, අභිමාන යකා යන තිදෙනාට පිදෙන තට්ටු කිහිපයක් සකස් කරලා තියෙනවා මේ පූජා භූමියේ. විශ්වාසයක් තියෙනවා පුතේ, කළු කුමාරයාගේ අවතාර තුනක් තියෙනවා කියලා. කළු යකා, හරීරි යකා, අභිමාන යකා කියලා. ඒ වගේම මේ වඳ බිසව් හත් දෙනාටත්, රිද්දි බිසවටත්, කළු කුමාරයාටත්, මේ නව දෙනාටම නව මල් තටුවකුත් මේ වේදිකාවේ සකස් කරලා තියෙනවා. ඒ වගේම කුකුලෙකුත් මේ පූජා භූමියේ එක් පසෙක තියලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ, යකදුරා මේ පිදේනි තට්ටු අරගෙන අර ආතුරයාගේ හිස වටා කරකවමින් ඔවුන්ට ආවඩලා තමයි අර යක්ෂයින් සඳහා මේ පිදේනි තට්ටු පූජා කරන්නේ. දැන් ඔයාලට රංග භූමිය පිළිබඳ යම් අදහසක්, කරුණු, කාරණා කිහිපයක් එකතු වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉලක්ත දුවේ පුතේ, රටයකුම් ශාන්ති කර්මයේ ඇඳුම් පැළඳුම් ගැන කතා කිරීමේදී මං කිව්වා යකදුරා කාන්තා ඇඳුමින් සැරසිලා ඉන්නවා කියලා. ඉතින් මේ කාන්තා ඇඳුමින් සැරසී සිටින මේ යකදුරා බොහෝ විට සුදු වර්ණයෙන් යුත් චීත්තයක් සහ හැට්ටයක් තමයි ඇඳගෙන සිටින්නේ. ඊට අමතරව රතු පාට පොඩි රෙදි කැබැල්ලක් ඉන වටා ඔතාගෙන තියෙනවා. ඒ වගේම හිස වරලස, හිස තියෙන කොණ්ඩේ සකස් කරලා තියෙන්නේ ගොක්කොල වලින්. ඒ වගේම තෝඩු, මාල, වලලු, මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන පුතේ ගැමි කලාකරුවා. ඉතින් එයාලා මේ දේවල් නිර්මාණය කරේ ගැමි පරිසරයේ තියෙන අමුද්‍රව්‍ය එකතු කරගනිමින්. ඊළඟට මේ රටයකුම් ශාන්ති කර්මයේ රංග භාණ්ඩ ගැන අපි කතා කරමු. මේ රංග භාණ්ඩ අතර පුතේ අර 12 පෙළපාලිය සිදු කරන අවස්ථාවේදී තමයි ගොඩක් රංග භාණ්ඩ යොදා ගන්නෙ. මේ හැම දෙයක්ම තියාගන්නේ පුතේ නානුමුර වට්ටිය. මේ නානුමුර වට්ටිය තමයි මේ රංග භාණ්ඩ ටික තියාගෙන තියෙන්නේ. එතකොට ප්‍රධාන රංග භාණ්ඩයක් වෙනවා පුතේ නානුමුර වට්ටිය. ඊළඟ කෘතිම සබන් කෑල්ල, ඒවත් හදන්නේ කෙසෙල් පතුරක ආධාරින් ඊළඟ පනාව කැඩපත ඊළඟ කරාම්බු මාල ඊළඟට නානු මුර වට්ටිය කපු කැටීමේදී යොදා ගන්නා උපකරණ ඊළඟ බෝනික්කේ ඒ කියන්නේ දරු නැලවිල්ලේදී පුතේ මේ බෝනික්කව යොදා ගන්නවා දරුවෙක් ඉපදිනාට පස්සේ ඒ දරුවව ගිහිලා ආතුරයාගේ අතට දෙනවනේ ඒ වෙලාවේ ඇත්තටම සාමාන්‍ය දරුවෙක් ගන්න බෑ රංගනේට නේ මොකද මෙතන ශාන්ති කර්මයක් පවත්වන්නේ ඒක නිසා සංකේතයක් විදිහට බෝනික්කේක නැත්තම් දඬුරුවකින් හදාගත්ත කොට කෑල්ලක් හරි තියලා ඊට පස්සේ ඒක නැපියකින් වගේ ඔතලා අර අම්මේ ආතුර කාන්තාවට ගිහිල්ලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි පුතේ මේ රංග භාණ්ඩ විදිහට යොදා ගත්තේ. රංග භාණ්ඩ පිළිබඳ කතා කිරීමේදී කපු කැටීමේදී යොදා ගන්නා කපු ගස ඊළඟට ඉද්ද රොද්ද වවුන්න වලු කූර වගේ කපු කැටීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර අපිට අමතක කරන්න බෑ. මේ සියල්ලම හදාගන්නේ කෙසෙල් බඩහා කෙසෙල් පතුරු උපයෝගී කරගෙන. ඉතින් දුවේ පුතේ මේ රට යකුම් ශාන්ති කර්මයේදී මේ පූජා භූමියේ කපු ගසක් හදලා තියෙනවා. ඒ වගේම කපු මලක් ඉතා විශාල කපු මලක් යොදා ගන්නවා. මේ කපු මල අතට අරගෙන මේ යකදුරා පූජා භූමිය වටේ කවි ගායනා කරමින් විවිධ නර්තනයන් ඉදිරිපත් කරමින් ඉතා චමත්කාර අවස්ථාවක් නිරූපණය කරනවා. ඒ වගේම මේ සංගීතය ගැන කතා කරොත් පුතේ පහතරට බෙරය තමයි යොදාගත්තේ මේ ශාන්ති කර්මයේ පැවැත්වීම සඳහා. ඒ වගේම පහතරට නර්තන රට යොදාගත්තා. ඒ වගේම කවි ගායනා යොදාගත්තා. ඉතින් මේ ශාන්ති කර්මයේ පිළිබඳ ඔයාලට මම හිතනවා අද දවසේ යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අද දවසේ දුවේ පුතේ මම ඔයාලට කතා කරේ රට යකුම් ශාන්ති කර්මය. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මේ ශාන්ති කර්මය පහතරට ප්‍රදේශයේ පවත්වන ශාන්ති කර්මයක් කියලා. එතකොට මාතර ශෛලිය, බෙන්තර ශෛලිය කියලා ශෛලීන් දෙකක් තිබ්බා. ඒ වගේම මේ රට යකුම ශාන්ති කර්මයේ පැවැත්වීමේ අරමුණු වශයෙන් වන්ද ස්ත්‍රීන්ට දරුපල ලබා ගැනීමට, ඒ වගේම ගර්භ සංරක්ෂණයට, යහපත් දරු ප්‍රසූතියකට, ඒ වගේම උපන් දරුවාගේ ආරක්ෂාවට පදා මෙම ශාන්ති කර්ම පැවැත්වුවා. ඒ වගේම දුවේ පුතේ අපි උපත් කතාව නැත්තම් පුරාවෘත්තය පිළිබඳ අපි ඉගෙන ගත්තා. ඒකෙදි මෙන්න මේ චරිත ටික හොඳට මතක තියාගන්න. රිද්දි බිසවේ කියන්නේ මහ බඹුගේ බිරිය. ඊළඟට ඇයට හිටියා දුවරු සද්දෙනා. කවුද? නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්චමල් කුමාරි, සිද්ධිමල් කුමාරි, වදමල් කුමාරි. ඒ වගේම මේ හත් දෙනා දීපංකර බුදුන්ට සලුවක් පූජා කරලා තමයි දුවේ පුතේ දරුවන් ලබා ගත්තේ. ඒ වගේම පුද ලබන යකුන් විදිහට අපි කතා කරා කළු යකා, රත යකා, රීරි යකා, අන ඒ වගේ යකුන්. ඒ වගේම දුවේ පුතේ අපි ශාන්ති කර්මේන සංවාද පිළිබඳ කතා කරා. ඊට අමතරව සංගීතය, ඊළඟට රංග භාණ්ඩ, ඊළඟට ඇඳුම් පැළඳුම් ඒ දේවල් කතා කරා. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි වැඩි දුර සාකච්ඡා කරා රට යකුම් ශාන්ති කර්මයේ නාට්‍යමය අවස්ථා මොනවද කියන එක. පෙළපාලි 12 පෙළපාලි නැත්නම් නානු මුරේ කියන අවස්ථාව පළවෙනියටම අපි කතා කරා. ඊළඟට කපු යක්කාරිය. ඒත් ඇත්තටම මේ ශාන්ති කර්මයේ තියෙන තවත් නාට්‍ය උචිත ලස්සනම අවස්ථාවක් තමයි කපු යක්කාරිය කියලා කියන්නේ. ඊළඟට අපි ඊළඟට කතා කරා දරු නැලවිල්ල. ඊළඟට දුවේ පුතේ අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කරා මේ ශාන්ති කර්මයේන නාට්‍යමය අවස්ථා තුනක්. 1. 12 පෙළපාලිය නැත්තම් නානුමුරය. ඒකෙදි අපි අවස්ථා 12ක් ගැන කතා කරා. කාන්තාවක් ස්නානය කරන ආකාරය පිළිබඳ. ඊළඟට කපුයක් කාර්ය කතා කරා. කපු හේනක් වගා කරලා දීපංකර බුදුන්ට සලුවක් වියලා ඒ පූජා කරපු අවස්ථා පිළිබඳ. ඊළඟට කතා කරා දරු නැලවිල්ල. මීට පස්සේ දරුවෙකු කොහොමද පිළිසිඳගෙන ඊට පස්සේ දරුවා බිහි වෙලා දරුවා නලවලා දරුවව ආදරෙන් රැක බලාගෙන ඉන්න අවස්ථා රඟ දක්වලා පෙන්වනවා. ඒ වගේම අවසානයේදී ආතුර කාන්තාවට අර දරුවව ලබා දීලා ඇය සතුටු කරලා ඇගෙන් තෑගි භෝග ලබාගත් අවස්ථා රඟ දක්වලා පෙන්වනවා. ඉතින් දුවේ පුතේ, අද දවසේ අපි රට යකුම ශාන්ති කර්මය පිළිබඳ දැනුවත් වුණා. ඊළඟට අපි බලමු අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔයාලට මොන වගේ ප්‍රශ්න රට යකුම් ශාන්ති කර්මය සම්බන්ධව එයිද කිය. මෙන්න මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. රට යකුම ශාන්ති කර්මය පවත්වන්නේ කුමන ප්‍රදේශයේද? එතකොට අපි දන්නවා පහත රට, මාතර, ගාල්ල, බෙන්තර වගේ ප්‍රදේශවල කියලා. ඊළඟට අහන්න පුළුවන් මේ ශාන්ති කර්මය පැවැත්වීමේ අරමුණු මොනවාද? ඔන්න ඔයාලා දන්නවා කාන්තාවන් වෙනුවෙන් මේ ශාන්ති කර්මය පවත්වන්නේ වඳ ස්ත්‍රීන්ට දරුවන් ලබා ගැනීමට, ගර්භ සංරක්ෂණයට නේද? ඊළඟට දරුවා පහසුවෙන් ප්‍රසූත කිරීමට හැකියාව ලැබෙන්නත්, දරුවාගේ ආරක්ෂාවට හා උපන් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා තමයි මේ ශාන්ති කර්මය පවත්වන්නේ කියන ටික අපි එතකොට කරුණු වශයෙන් ලියා දක්වන්න ඕනේ. ඊට අමතරව දුවේ පුතේ ඔයාලට එන්න පුළුවන් මේ උපත් කතාව නැත්නම් පුරාවෘත්තේ ලියා දක්වන්න. අන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට එන්න පුළුවන් මෙම ශාන්ති කර්මේ සතර අභිනය යොදාගෙන තිබෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක ඔයාලට ප්‍රශ්නයක් විදිහට බොහෝ දුරට එන්න පුළුවන්. එතකොට පුතේ අපි දැනගෙන ඉන්න ඕනේ සතර අභිනය කියන්නේ මොකක්ද කියලා නේ. සතර අභිනය කියන එක ඔයාලා දන්නවා ආංගික, සාත්තික, වාචික හා ආහාරික කියන අභිනය හතර. මේකෙදි මේ හතර මේ ශාන්ති කර්මේ මොන මොන අවස්ථා වලද ඇතුළත් වෙලා තියෙන්නේ කියන එක. එතකොට ඔයාලා දන්නවා ආංගික කියනකොට මේ යක දුරා කාන්තා වේශයක් අරගෙන ඉතාලාලිත්‍යයෙන් බෙර තාලයට අනුව ගමන් කරපු අවස්ථා නේ. ඒව අපිට ලියා දක්වන්න පුළුවන්. ඊළඟට වාචික අභිනේ මම දැන් සංවාද කිහිපයක් ඉදිරිපත් කරා. ඒ සංවාද කිහිපයක් ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට කවි ගායනා ඉදිරිපත් කරා. දරු නැලවිල්ල වැනි අවස්ථාවලදී මං කවියක් එහෙම ඔයාලට ගායනා කරලා ඉදිරිපත් කරා. ඉතින් ඒ අවස්ථාව ලියන්න පුළුවන්. ඊළඟට පුතේ සාත්‍තික අභිනේ. සාත්‍තික අභිනේ කියන්නේ එක් එක් චරිත නිරූපණයේදී කාන්තා ලාලිත්‍ය ගන්නකොට ඇගේ මේ මුහුණේ තියෙන සතුට, ඊළඟට හිනාව, ඊළඟට දුක් වෙන අවස්ථා, ඒ අවස්ථා පෙන්නන තැන් මුහුණෙන් පෙන්නන අවස්ථා ටික පුතේ සාත්‍තික අභිනේ කියලා කියන්නේ. ඊළඟට ආහාර අභිනේ. ඒ කියන්නේ මේ යක දුරන්ට තම ශාන්ති කර්ම ඉදිරිපත් කිරීමේදී පිටතින් ඔවුන් ලබාගත් සියලුම දෑ, මේට සම්බන්ධ කරගත් සියලුම දෑ. එතකොට වේදිකාවේ පසුතල නිර්මාණ මොනවද? මොනවද වේදිකාව පසුබිමේ තිබ්බේ? ඒ වගේ දේවල් වේදිකාව සකස් කරලා තිබ්බේ මොන වගේන්ද? මම ඔයාලට කිව්වා. පිදේනි තට්ටු තිබ්බා නේද? ඊළඟට තොරන් හතක් තිබ්බා. බොක්කොළ වගේ දේවල් වලින්, ඊළඟට කෙසෙල් පතුරු ඒ වගේ දේවල් වලින් තමයි, මල් ඒ වගේ දේවල් වලින් තමයි මේ සරසලා තිබුණේ වේදිකාව නැත්නම් රංග භූමිය නැත්නම් පූජා භූමිය. ඊළඟට ආලෝකය ලබාගත්තේ කොහොමද කිව්වොත් පන්දම් පහන් ආලෝකය තමයි මේ ශාන්ති කර්මයේ පැවැත්වීමේදී යොදාගත්තේ. අනේ ඒ වගේ දේවල්. ඊළඟ සංගීතය, ඒකත් ආහාර අභිනේට අයිති දෙයක්. බෙර නේද, තාලම්පට බෙර, ඊළඟට
ගෙජ්ජි, කකුලේ බැඳලා තියෙන ගෙජ්ජි, ඒ වගේ ශබ්ද, ඊළඟට නාලා, ඒ වගේ දේවල් ගොඩක් යොදාගත්තා. ඉතින් ඒ දේවල් ඔක්කොම පුතේ ආහාර අභිනයට අයිති වෙනවා. ඒ දේවල් උදාහරණ වශයෙන් එකින් එක අරගෙන පෙන්වන්න ඕනේ. නැත්තම් අපිට ලකුණු ප්‍රමාණය දුවේ පුතේ අඩු වෙන්න ඉඩ තියෙනවා. තවත් එකක් තමයි දුවේ පුතේ, ඔයාලා මේ නාට්‍ය හා රංග කලාව කියන විෂයට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඒක වැරදි. එහෙම කරන්න එපා. එහෙම කරොත් පුතේ ඔයාලට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න අපහසු වෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා මේ නාට්‍ය හා රංග කලාව විෂය. ඒ වගේම ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලටත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි දුවේ පුතේ ලිඛිත කොටස. මේ කොටසත් හරියට අපි සිංහල ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා හා සමානව ගොඩක් මහන්සි වෙලා මේ පිළිතුරු සපයන්න ඕනේ. නැත්තම් අපිට අඩු ලකුණු ප්‍රමාණයක් තමයි දුවේ පුතේ ලැබෙන්නේ. ඒක නිසා මේ රංග කලාව විෂයත් ඔයාලා ප්‍රධාන විෂයක් විදිහට සලකන්න. ඊළඟට තමයි පුතේ මේ ශාන්ති කර්මයේ පවත්තන ප්‍රදේශ කතා කරා. ඊළඟට දුවේ පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාලා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගැමි නාටකය කියන පොත බලන්න. ඒ පොතේ තියෙනවා දුවේ පුතේ ලස්සන පින්තූර රටයක් උන් ශාන්ති කර්මයට. ඒකෙදි පෙන්වන පුතේ කැඩපත අරගෙන මුහුණ බලන අවස්ථාවේ සියල්ලම හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට කෙසෙල් පතුරු වෙමින්. කැඩපතේ මුහුණ බලන අවස්ථාවේම ඒ නානුමුර වට්ටිය. ඉතින් මේ අවස්ථාවක පින්තූර තියෙනවා ඒ ගැමි නාටකයේ කියන පොතේ. ඉතින් දුවේ පුතේ මං ඒවා කියන්න හේතුව තමයි ගොඩක් වෙලාවට පින්තූරයක් අරගෙන මේ ශාන්ති කර්මය කුමක්ද, මෙහි කුමන ප්‍රදේශයේ පවත්වන්නේද, ඔන්න ඔයගේ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් ඒ පින්තූරත් එක්ක. ඒක නිසා දුවේ පුතේ ඔය ගැමි නාටකයේ කියන පොත උනත් ඔයාලා කියවුවට කමක් නැහැ. ඒක ගොඩක් වැදගත් පොතක්. ඉතින් දුවේ පුතේ මං හිතනවා ඔයාලට අද දවසේ රට යකුම් ශාන්ති කර්මය හරහා බොහෝ කරුණු ඉදිරිපත් කරා කියලා, ඒ වගේම ඔයාලා ඒ කරුණු ග්‍රහණය කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉනෝකා කුමාරි දිසානායක ගුරුමෑණියන්.